සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි දේශනාවේ දායකත්වය දයාවතී මණිකේ මහත්මිය ප්‍රේමාවතී මහත්මිය ඇතුළු පින්වත් දරුවන් ප්‍රදාන පිනතුන් දායකත්වයේ දරලා තිබෙනවා දයාවතී මණිකේ මහත්මිය ඇතුළු ප්‍රේමාවතී මහත්මිය ප්‍රදාන පිනතුන්ට ජීවිත අවබෝධය වේවායි අපි ප්‍රාර්ථනා කරනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මේ ආර්ය සත්‍ය කියන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසු විරු එකක් ඒක ලෝකේට අදාළ එකක් නෙමෙයි ඒක කලින් තිබ්බ එකක් නෙමෙයි ඒ කියන්නේ කලින් අහන්න ලැබිච්ච එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ ඒක කලින් අහන්න ලැබුණේ නැති එකක් ඒ කියන්නේ නම් මේ ලෝකේ තියෙන කතාවක් නෙමෙයි බුදුරජාණන් වදාළේ. ලෝක ස්වභාවය තමයි ස්ථිරසාරෝ පිළි අරගෙන ගමන් කරන එක. ඒ කියන්නේ අද වුණත් අපිට හිතෙන්නේ ස්ථිරසාර පිළිගැනීමක් නේ. ඒ කියන්නේ එහෙම පිළිගැනීමක් නැත්තම් අපි මෙච්චර දුරට වැඩ කරන එකක් නැහැ නේ. දැන් තව අවුරුදු 10ක් ඔයාලා ජීවත් වුණොත් අවුරුදු 10 කියන්නේ ලොකු කාලයක් අපේ ජීවිතේ හැටියට. දවස් 3500යි. දිනවලින් ගත්තොත් 3500යි. නමුත් දවස් ලක්ෂ ගානකට හරියන විදියට තමයි මිනිස්සු හැසිරෙන්නේ. මිනිස්සු වැඩ කරන්නේ. මිනිස්සු ගනුදෙනු කරන්නේ. මිනිස්සු ලෝකෙට වටිනාකම දෙන්නේ. අවුරුදු ලක්ෂ ඒ කියන්නේ දවස් ලක්ෂ ගානක සැලසුම්. කියන්නේ තව කවුරු වුණත් දැන් ඔයාලගේ ජීවිතේ බලන්න මෙතන වයසක මව්වරු ඉන්නවා. තව අවුරුදු 10ක් ඕගොල්ලෝ ජීවත් වෙන එකක් නෑ බොහෝ අය. එහෙනම් මේ අපි උනත් විශ්වාස නැහැ නේ. ඉතින් මේ පරමාවිශ වින්දනය කරලා මිය යනවා කියලා කුත් ලෝක විද්‍යාමාන නැහැ නේ. අපි අවුරුදු 10ක් ජීවත් වුණා. දවස් 3500. ඒක ඔච්චර පොඩි කාලයක්ද? අවුරුදු 20ක් ජීවත් වුණොත් අවුරුදු 20ක් ජීවත් වුණොත් පින්වත් නික කොච්චර පොඩි කාලයක්ද දවස් 7000ක් විතර 20කට ආසන්න කාලයක් 20ට සම්බන්ධ කාලයක් ජීවත් වුණොත් ඒ කියන්නේ කොච්චර පොඩි කාලයක්ද මේ අරගල කරන්න ලෝකයට කැහැප්පෙන්න මේ කොස් ගස් වලට පොල් ගස් වලට නඩු කියන්න කොහෙද වෙලාවක් තියෙන්නේ පින්වත් මේ මිනිසු මහ පොළොවේ හැපි හැපි ජීවිතේ කෙවනෝ මේ මහ පොළොවත් එක්ක හැපි හැපි මිනිස්සු ජීවිතේ ගෙව්වට පිනොත් නී බඳු ලෝකයක නෙමෙයි අපි මේ ඉන්නේ. එහෙම හැප්පෙන්න ඕන තැනක නෙමෙයි අපි ඉන්නේ. ඒක අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. මේක අස්ථීර ලෝකයක්. මේක අසාර ලෝකයක්. මේක නොවටිනා ලෝකයක්. මේක බලාපොරොත්තු වන අපේක්ෂාවන් සමෘද්ධිමත් නොවන ජීවිතයක්. ඉලක්කයට යන්න බැරි ජීවිතයක්. අපි බලාපොරොත්තු වෙන විදියට තියාගන්න බැරි ජීවිතයක්. ඒ බඳු ජීවිතයක් ඇතුළේ අපි හැම වෙලාවකම හිතන්නේ නැද්ද? ඔයාලට ඔහොම නෙමෙයි මොන විදියට කිව්වත් ඔයාලා හිතන්නේ නැද්ද? නෑ මේක ස්ථිර සාර බවක් තියනවා වගේ එකකින් නෙමෙයිද වැඩ කරන්න කියලා බලන්න. මේක සැපක් කියලා හිතාගෙන නිමීද වැඩ කරන්නේ බලන්න. මේක මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන නිමීද වැඩ කරන්න කියලා ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මේක අතිශයින්ම වර්ණනා කරන්න ඕන ජීවිතයක් විදියට නිමීද ඔයාලා දකින්න කියලා ඔයාලගෙන් අහන්න. තමන්ගේ ඇතුළාන්තෙන් අහන්න පින්නත්. ඇලිලා ගැට ගැහිලා ඉන්න ඕන ජීවිතයක් විදියට නිමීද ඔයාලගේ ජීවිතේ බලන්න කියලා බලන්න. ඊයේ තිබුණු ජීවිතයක් අදත් මට තියෙනවාය, අද තිබුණු ජීවිතයක් හෙටත් මට තිබෙයි කියලා තත්ත්වයක් ඇතුළේ නෙමෙයිද ඔබ වාසය කරන්න කියලා ඔබේ ජීවිතෙන් අහන්න. තදින් අල්ලගෙන ඉන්න ඕන, තදින් මේ ජීවිතේ තදින් අල්ලගෙන ඉන්න ඕන මම කියලා හිතාගෙන නෙමෙයිද වැඩ කරන්න කියලා අහන්න. ඔන්න ඔය වචන හතේ ඇතුළේ තමයි සසර නිර්මාණය වෙන්නේ. මේ මුළු සංසාරේම දුක නිර්මාණය වෙන්නේ ඔය වචන හත ඇතුලේ. ස්ථිරසාර බව සසර නිර්මාණය කරන්න, දුක නිර්මාණය කරන්න. ස්ථිරසාර අදහස නඩත්තු කරන්න එපා ජීවිතේ. සුඛදායකයි කියලා දැනෙනකම සසර නිර්මාණය කරන්න. සැපයි කියලා ගන්න එක දුක නිර්මාණය කරන්න. ඒකයි ලෝකේ කණපිටට යනවා කියන්නේ. ධර්මීක වේලාවක කියනවා ලෝකේ යන්නේ යටිකුරු වෙලා, චින්තනයේ යටට ආරෝගණ යන්නේ. චින්තනයේ උඩුකුරු වෙච්ච දවසට එයා ගොඩාක් ලොකු වටිනාකමක් දෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට. එයා ලොකු වටිනාකමක් දෙනවා. එයා පොඩි වටිනාකමක් නෙමෙයි දෙන්නේ, විශාල වටිනාකමක් එයා යාගේ ජීවිතය තුල ලබා දෙනවා. ගොඩාක් ලොකු වටිනාකමක් දෙනවා. නමුත් ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ ජීවිතයේ දෙස බලන්න, හොඳට පරිස්සමෙන් බලන්න, ඉතා ප්‍රවේශමින් ජීවිතේ කියවන්න. අපි අපේ ජීවිතවල මේ ලෝකේ සැප වශයෙන් පිළි අරගත්තකම, සැපය අපේක්ෂා කරනකම අපේ ජීවිතේ නැවතින්නේ. ඒකෙන් දුක හැදෙනවා සංසාරේ. ආත්මීය බව, ඒ කියන්නේ මගේ කියලා මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා තමන්ගේ අධිපති බව පතුරවන එක සසර නිර්මාණය කරන. මේ ලෝකේ අතිශයින්ම ප්‍රියමනාප බව, කියන්නේ පරිම ප්‍රියමනාප තැනක මම ඉන්නේ කියලා මේ දුක විඳිනවා. ඒ ගමන් ප්‍රියමනාපකම හොයනවනේ. ඒ ප්‍රියමනාපකම කියන එක ඔයාලගේ සිත තුළ තියෙන තාක්කල්, මේ කියන්නේ මේ ලෝකේ ඉතා ප්‍රියමනාප තැනක් කියන අදහස ඔයාලගේ හිතේ තියෙන තාක්කල් දුක නිර්මාණය වෙන්නේ. මේ ලෝකේ ඇලිලා වාසය කරන්න ඕන කියන එකෙන් දුක නිර්මාණය වෙන්නේ. මේක තමයි පස්වෙනි එක. මේ ලෝකේ ඊයේ තිබුණාය, අදත් තිබුණාය, හෙටත් තියේවිය. ඊයේ තිබුණු, අද තියෙන, හෙට තියෙන ලෝකයේ ඇතුලේ මම ඉන්නවා. මේ ලෝකේ එකට පවතින්නේ. එහෙම හිතෙන නිසානේ ඊයේ ප්‍රශ්නයක අදත් හැප්පෙන්න පුළුවන්. මාස ගානකට වෙච්ච ඉස්සල්ලා ඒවා ගැන කල්පනා කර කර මිනිස්සු ඉන්නේ. අවුරුදු ගානකට කලින් ඒවත් එක්ක මිනිස්සු හැප්පෙන්නේ. අවුරුදු ගානකට කලින් ඒව වෙලා තියෙන්නේ. ඒත් මිනිස්සු මූණ බලලා කතා කරන්නේ නැති. එයාට හිතෙනවා අද මොහොතත් ඒදා මොහොතත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක වෙනම පරිච්ඡේදයක් නම් අද ඒ කෝන්තරේ පරිමහන්න විදියක් නැහනේ. ඒක වෙනම දකින්න පුළුවන් නම් අද යාට හිනා වෙන්න පුළුවන් වෙන්න ඕන. මිනිස්සු හිනා වෙන්නේ නැහැ නේද? මිනිස්සු හිනා වෙන්නේ නැහැ. ඒවා මිනිසුන්ගේ ඇතුලේ පැසව පැසව තියෙනවා. ඇයි එහෙම පැසව පැසව තියෙන්නේ? ලෝකේ ඒ පුද්ගලයා තුල තියෙනවා. එයාගේ ජීවිතේ තියෙනවා. ලෝකේ තුන් කාලීන අකණ්ඩ පැවැත්මක් කියලා. ඒකෙන් දුක හැදෙන්නේ. හොඳට බලන්න. ඊයේ වගේන හිතද්දි දුකනේ හැදෙන්නේ. කම්පණේ නින්නේ, පශ්චත්තාපේ නින්නේ, සිත් වේදනාව නින්නේ පින්නොත්. හරි ගැටුම්කාරි බවක් නින්නේ. එතන ලෝකේ තදින් අල්ලගෙන ඉන්න ඕන කියලා අදහසක් තිබ්බොත් හොඳට බලන්නකෝ, තදින් අල්ලගෙන ඉන්න හැම තැනකම දුකනේ තියෙන්නේ. හොඳට මේ බරක් තදින් අල්ලගෙන ඉන්නකෝ, ඒ අල්ලගෙන ඉන්න දෙයට නිමේ හානිය වෙන්නේ තමන්ට. ඇයි? අස්වාභාවිකයි. ඒ අල්ලගෙන ඉන්න විදිය අස්වාභාවික, ස්වභාවික නෑ. දැන් මේ කිලෝ ගාණක් බරක් අපි මේ උසගෙන ඉන්නේ, මේ වයසක අම්මලා වයසයි. ඒ වුණාට ඔය අම්මලාගේ ඇඟ කිලෝ 50ක් 60ක් බරයි. ඔය උසගෙන ඉන්නේ අසාගේට. ඒ වුණාට හාල් කිලෝ 5ක හාල් මිටියක් උසගෙන ඉන්න දෙන්නකො. ඒක උසගෙන ඉන්න බෑනේ. ටික වෙලාවක් උසගෙන ඉන්නකොට බර දැනෙනවා, බිම තියන්න හිතෙනවා නේද? ඇයි? ඒක ස්වභාවික නේ. නමුත් ස්වභාවික රිද්මේ ඇතුලේ මේ ගොඩ නැගිච්ච ගත ඔසවාගෙන ඉන්න පුළුවන්. ඔය ලස්සනට වාඩි කරවන්නේ. වාරු නැතු වුණත් ඔය ලස්සන ඇවිදගෙන යන්නේ. අමාරුවෙන් හැරමිටිය ගගහරි ඇවිදගෙන යන්නේ. ඒ කියන්නේ එහෙනම් අපිට එක දෙයක් තේරෙනවා. මේ ස්වභාවිකත්වයේ ඇතුලේ අපිට බරක් නැහැ. අස්වාභාවිකත්වයේ ඇතුලේ තමයි බර දැනින්නේ. කිලෝ 60ක් විතර උසගෙන ඉන්න ඔය අම්මලාට කිලෝ 5ක අලුතෙන් හාල් මිටියක් දුන්නොත් ඒක උස්සගෙන ඉන්න බෑ. ඒක ගත සම්බන්ධ ස්වභාවික නෑ. ඔන්න ඔය වගේ ලෝකයේ පින්වත්නි දෙයක් තියෙනවා, ලෝකේ තදෙන් අල්ලගෙන ඉන්න එක දුක හැදින්නේ. එයි තදෙන් අල්ලගෙන ඉන්න ඒවා දිහා බලන්න, ඒවා හොයන්න ඕන හැම වෙලාවකම. ඒවා විමසලා බලන්න ඕන. ඒවා ගැන හෝදිසි කරන්න ඕන. පරිස්සම් කරන්න ඕන. ඒවා නඩත්තු කරන්න ඕන. ඒවා ආරක්ෂා කරන්න ඕන. අමාරු නැද්ද? මෙන්න මේ වචන හතෙන් සිත මුදවාගෙන වාසය කරන්නකො. එතකොට එතන නිර්මාණයේ වෙන්නේ සුන්දර ශ්‍රාවකත්වය. එයා පන්සලට ගියත් එකයි නැතත් එකයි. හාඳුරු ඇසුරු කළත් එකයි නැතත් එකයි. එයාට නිතරම දානි දෙන්න බැරි වෙන්න පුළුවන්. කොයි වෙලාවෙත් පන්සල ඉන්න ඕන කියලා එකක් නැහෙනි. කොයි වෙලාවෙත් පන්සල ඉන්න ඕන කියලා කියන්නේ ඔය හාඳුරුවන්ට වැඩ ටික කරගන්න. ඇයි? පන්සල් වල වැඩ තියෙනවනේ. ටයිල් අල්ලන්න තියෙනවා, හුණු ගන්න තියෙනවා. එතකොට ඒ ටික කරගන්න උමනාවක් තියෙන නිසා සමහර අය අපිට කියනවා එන්න ඕන පන්සල පැත්තේ, ආවේ නැත්නම් දඩ ගහනවා වගේ පන්සලුත් තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි බලන්න, බුදුරජාණන් වහන්සේ හිටියා නම් ඒ පන්සලේ පිළිමයක්වත් තියන්න දෙන්නේ නැහැ. සමහර පන්සල් තියෙනවා පන්සකූලෙට එන්න මේ ඒ සමහර තැන් තියෙනවා එහෙම. ওই දුෂ්කර තැන්වල අහිංසක මිනිස්සු පෙළන තැන් තියෙනවා. කොටස් මුදල් ගෙවල නැත්තම් පන්සකූලෙට එන එක අදිමදි කරන තැන් තියෙනවා. ඇයි? පැවිද්දොන්ටත් ධර්මයේ නැහැ. ගිහියොන්නත් ධර්මී නෑ. ඒගොල්ලෝ ඔක්කොම හිතාගෙන ඉන්නේ බුද්ධ ශාසනය කියලා හිතන්නේ බෝඝාට විතරයි. ඒගොල්ලන්ගේ ඔක්කොගේම ඔළුවේ වැඩ කරන්නේ බෝධිය රන්වැට ගහන එක විතරයි. ඊට වඩා ගැඹුරු දෙයක් නේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය කියන්නේ ඊට වඩා හාත්පසින්ම ගැඹුරු දෙයක් පින්වත්නි. එතකොට මේ ගැඹුරු භව අපේ ජීවිතවල තියෙන්න ඕන. ඒ ගැඹුරු දේ හඹාගෙන යනකම අපේ ජීවිතවල තියෙන්න ඕන. එතකොට මේ ගැඹුරු බව හඹාගෙන යන්නේ ස්වාමින්වහන්සේලා බොම කිට්ටුවෙන් ඇසුරු කරලා නෙමෙයි. ස්වාමින්වහන්සේලා බොම ළඟින් ඇසුරු කිරීමෙන් නෙමෙයි ඒ ගැඹුරු බව අපට ස්පර්ශ කරන්න තියෙන්නේ. අපට මේ ගැඹුරු බව ස්පර්ශ කරන්න තියෙන්නේ මට ඇයි අවබෝධය කරා යන්න බැරි කියන එක ඉස්සෙල්ලා අහන්න ඕන ඕගොල්ලන්ගේ. අපි පළවෙනි හොඳට මේ දේශනාව ඇති ඔයාලට නිවන් දකින්න. ඇත්තටම මාර්ගයට එන්න මේ දේශනාව ඇති. මාර්ගයට එන්න මේ දේශනාව හොඳටම සෑහෙනවා. මාර්ගයට එකතු වෙන්න. ඒතර මාර්ගයට එකතු වෙන කෙනෙක් කොහොමද බලන්න ඕන? එයා බලන්න එයාගේ දැක්මයි වෙනස් කරගන්නේ. එයා වෙන දෙයක් වෙනස් කරගන්නේ නැහැ. එයාගේ දැක්ම තමයි එයා වෙනස් කරගන්නේ. එයා කොහොමද යාගේ දැක්ම වෙනස් කරගන්නේ? එයා කොහොමද ඒක කරන්නේ? ඉකිතා බැරෑරුම් ප්‍රශ්නය. නමුත් ඔය පින්නතුන්ලා ඉස්සල්ලාම බලන්න ඕන මූලික දෙයක් තමයි මට මම නිවන් දකින්න ඕන කියන අදහස පස්සෙම දුවනෝ නෙමේ. නිවනට පත් වෙන්නේ නැත්තේ ඇයි මම කියලායි බලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන් තේරුවේ අවිද්‍යාවද විද්‍යාවද? අවිද්‍යාවනි තේරුවේ. පටිච්ච සමුපාදේ පටන් ගන්නේ නිරෝධේ පැත්තෙන් නෙමෙයිනි. අවිද්‍යා පත්‍ය සංකාර අන්න පටන් ගන්න තැන. ඒතර අවිද්‍යාව නිසා සංස්කාර රැස් වෙනවා කියන එක නිවනද සංසාරයේද? අවිද්‍යාසහගතව සංස්කාර රැස් වෙනකොට පැනවෙන්නේ නිබ්බාන කියන එකද සසර කියන එකද? සසරනේ. එහෙනම් ඉස්සල්ලාම් බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන නිමි. මුලින්ම වදාළේ මොකද්ද? සසර. එහෙනම් සසර තේරුම් ගන්න නැතුව කිසිම කෙනෙකුට නිවනටපත් වෙන්න බෑ. සංසාරයේ තේරුම් ගන්නේ නැතුව කාටවත් නිවන් දකින්න බෑ. ඔයාලා පළවෙනියෙන් කරන්න ඕන දේ තමයි සංසාරයේ ස්වභාවය තේරුම් ගන්න එක. එහෙම නැත්නම් කවදාවත් සත්‍ය අවබෝධයටපත් වෙන්න බෑ. එහෙනම් ඔයාලා පළවෙනියෙන් කරන්න ඕන මම නිවන් දකින්න මට නිවන් දකින්න බැරි ඇයි කියන එක බලන්න ඕන. මට නිවනටපත් මම නිවනටපත් වෙන්න ඕන කියන එක පැත්තෙන් ඉස්සරහට යන එක හරි මට නිවනටපත් වෙන්න බැරි යයි කියන එක. එතකොට නිවනටපත් වෙන්නේ ඔයාලගේ ගතද සිතද? නිවන් දකින්නේ සිත. ඒ නිසා ඔයා අම්මලා වයසට ගියත් බය වෙන්න එපා. වයසට ගියාම හරි කනස්සල්ලක් එනවනේ මේ අම්මලාට. අනේ මට දැන් මම ගොඩාක් වයසයි, ඒ කාලේනේ ධර්මයට එන්න තිබ්බේ. ඔව් ඒ කාලේ තමයි ධර්මයට එන්න තිබ්බේ. නමුත් අවාසනාවකට ඔය අම්මලාට ඒ කාලේ ධර්මයක් හම්බ වුනේ නැහැ. අවාසනාවකට. ඒ නිසා ඔය අම්මලාගේ ජීවිතේ ලෝකය විදියට පෙනුනේ දරුවෝ, බිරිඳ, ස්වාමියා, අම්මා තාත්තා, ගෙවල් දොරවල්, ඉඩ කඩම්, දීපල, රත්තරන් බඩු, ඇඳුම් පැළඳුම්. ඔවා තමයි ඔයාලගේ ලෝකේ රජකලේ. එතකොට ඒවා ඔක්කොම රජ කරලා බලද්දි ඔය අම්මලාට දැන් තේරෙනවා නේද ඒකකින්වත් දුක අඩුුනේ නැහැ කියලා. දැන් තේරෙනවා ඒකකින්වත් දුක නම් අඩුුන්නේ නැහැ කියලා. දුක ගෙවුන්නේ නැහැනේ ඔය අම්මලාගේ ජීවිතේ. දැන් මෙතන මවුරු ගොඩාක් ඉන්න නිසායි මං කියන්නේ ඔය අම්මලාගේ ජීවිතේ දේශ බලන්න. ඔය අම්මලාගේ ජීවිතේ දුක අඩුුන්නේ නැහැ. එහෙම දුක අඩුුන්නේ නැහැ කියලා ඔය අම්මලා බය වෙන්න එපා. අනේ මම නිරේට වැටෙයි කියලා බය වෙන්න එපා. ඔය අම්මලාගේ තියෙන සද්දා මාත්‍රයේ සුගතියට අරන් යයි. ඔයාලගේ තියෙන සද්දාව ඔය අම්මලව සුගතියට අරන් යයි. ඔය අම්මලාගේ ජීවිතයේ තියෙන ගුණධර්ම ඔය අම්මලව සුගතියට අරන් යයි. සුගතියට යෑම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙකුට, ශ්‍රාවිකාවකට ලොකු අභියෝගයක් නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පහුගිය දවස්වලත් අපි දේශනාවල කිව්වා මේ සංසාර බය කියන එක කොයි වෙලාවෙත් මේ කීක ඉන්න ඕන එකක්ද? නෑ. සංසාරෙට බය වෙන්න ඕන තමයි. නමුත් අපි බය වෙන්න ඕන දෙච්චර නෑ පින්වත්නි. ඇයි බය වුණොත් ජීවිතේ දෝමනස්ස සාගතව සිතුවිලි ගලනවනේ. බය වෙච්ච තැන හොඳට බලන්න. ඔයාලා බය වෙච්ච වෙලාවට හරි කලබලයි නේද සිත? බය වීම කියන එක නොසන්සුන් වීමත් එක්ක සිත බැඳී පවතිනවා. ඒක පටිඝ අනුසයට අදාළ තත්වයක්. ඒක ඔයාලගේ ජීවිතේ පටිඝ අනුසයට අදාළ තත්වයක්. ඒක පටිඝ අනුසයට අදාළ තත්වයක් නම් ඒකෙන් පටිඝ අනුසය දෝමනස්ස සාගත පටිග සම්පයුක්තව ඕගොල්ලෝ තුල ගොඩනැගෙන චිත්ත සංස්කාරයන්ගේ ගැලීම ඔයාලට ලොකු යහපතක්ද අයහපතක්ද? අයහපතක්. එහෙනම් සසර බය දකින්නකොට ඇතිවෙන කලබලය ඕගොල්ලන්ව සුගතියට ගෙනියන්නේ නැහැ. කවදාවත් ඔයාලව සුගතිය පැත්තට අරන් යන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඔය අම්මලාට ඒ සුගතියට යන්න බෑ. ඒකෙන් අපිට තේරෙනවා මේ සුගතියට යනවා කියන එක කලබල වෙච්ච සිතකට අදාළ තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා කලබල වෙන්න එපා. ඔය මව්වරු තුල පවතින සද්දා මාත්‍රයක් වුණත් මේ බුද්ධ ශාසන ඉස්සරහා ඔගලන් අමාරු වටන්නේ. සද්දා මාත්‍රයක් ඔබ ගලවනවා සසරි. සසරින් ගලවන එක කොහම වුණත් එයා අවබෝධයේ පැත්තට හැරෙනවා. එයා අවබෝධයේ පැත්තට හැරෙනවා. ඉතින් ස්වල්ප දෙයක් ජීවිතේට මහා යහපතක් කරන තැනක් බුද්ධ ශාසනය කියන්නේ. හැබැයි මේ බුද්ධ ශාසන ඉස්සරහා තියාගෙන ස්වල්ප දෙයක් ඔයාලගේ කටින් පිට වුණත් ඒකින් වල ලොකු අමාරුවක් වැටෙන්න පුළුවන්. ඇයි බුද්ධ ශාසනය කියන්නේ ගුණවතුන්ගේ ශාස්ත්‍රය. බුද්ධ ශාසනය කියන්නේ ගුණවතුන්ගේ ශාස්ත්‍රයක්. ඒ නිසා බුද්ධ ශාසනය ඇසුරු කරගෙන ඔයාලා අකුසල් කරගන්න නැතුව ඉන්න පරිස්සම් වෙන්න ඕන. හැබැයි බුද්ධ ශාසනයේ පවතින එක්තරා සිතුවිලි මාත්‍රයක් පවා ඒක සාමාන්‍ය ලෝකයේ සිතුවිලි වලට වඩා වෙනස්. සාමාන්‍ය ලෝකයේ සිතුවිලි වලට වඩා හරීම වෙනස්. පොඩි දෙයකින් පවා අවබෝධය කර ගන්න පුළුවන්. පුංචි දෙයයි ඕන බුද්ධ ශාසනයක ඇතුළේ. හැබැයි දිට්ටි සම්පන්න වෙන්න ඕන. එක කරද්දි සම්මාදිට්ඨිය අසුරු කරගන්න ඕන. දැන් ලංකාවේ මිනිසුන්ට සම්මාදිට්ඨිය අසුරු කරගෙන කුසලයට සමවදිනකම අඩුයි. දිට්ඨි සම්පන්න ශ්‍රාවකත්වයේ ඇතුලේ කුසලයට සමවදිනකම ලංකාවේ බොහෝ බෞද්ධයන් තුල අඩුයි. බොහෝ බෞද්ධයන් තුල ඒ ගතිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ රැල්ලට. ඔය පින්නතුන්ලා පුළුවන් තරම් දිට්ඨි සම්පන්න ශ්‍රාවකෙක් විදියට ඒ කුසලයේ ආවර්ජනය කරමින් කුසලයේ මානසිකාරය කරමින් තමයි ඔය පිනතුන්ලා ඔය පිනතුන්ලාගේ ජීවිතේ කුසලයට එකතු වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ජීවිතේ අවබෝධය කරා යන එක බොහොම බැරෑරුම් අපහසු තත්වයක්. ගොඩාක් අමාරු තත්වයක්. එතකොට ඒ කාලේ සමහර දැන් බලන්න මේ ජීවිතේ හරි පුදුමයි. මේ බුද්ධ ශාසනයක ඇතුළේ කරන පුංචි පුංචි දේවල් කෙනෙකුට උපකාරයි සුගතියට යන්න. එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා මේ දැන් ওই සෑයවල් වලට මල් පූජා කරනවා. මල් පූජා කරනකොට ඒ අම්මා කලේ වයසක අම්මා කෙනෙක්. ඒ අම්මගේ ගෙදර අර ස්වාමීන් වහන්සේ ගොඩාක් සෑයවල් වලට මල් පූජා කරනකොට ඒ අම්මට දුන්නා මාත් මල් පූදන්න ඕන කියලා. එක සෑයක් වෙනුවෙන් ඒ අම්මගේ ගෙදර කුස්සිය පැත්තේ පිටිපස්ස පැත්තේ නිල් පාටට කටරෝළු මල් වැලක මල් හතරක් කඩාගෙන ඒක අරන් ආව සෑයට පුදන්ට. ඒ එන ගමනේ තමයි යා මැරිලා තියෙන්නේ. ආයසකිනි එන ගමනේ මැරිලා යා. මොකක් හරි වෙන්න ඇති ඉතින්. එතට යා සුගතියට ගියේ මල් පූජා කිරීමට ඇතිවෙච්ච සිතුවිල්ල. ඒක තමයි යාට බලපෑ. යා පූජා කළේත් නෑ. යාට උනේ සෑය පිනිපිනි පූජා නොකොට මිය යන්න. බලන්න පොඩි දෙයක් පව. ඒ කුසල සිත භාග්‍යවතුන් වහන්සේ අරමුණු වීම කියන එක කෙනෙකුට ලොකු යහපතක්. හැබැයි අපි මේ ජීවිතේ බුදුරජාණන්සේ අරමුණු කරලා නිකාම්ම මැරිලා ගියොත් දැන් බුදුරජාණන්සේ අරමුණු වෙනවා. ඒ අරමුණු වෙලා අපිට නිකම්ම ජීවිතේ අතහැරුණොත් ඉතින් වැඩක් නැහැ. නිකම්ම ජීවිතේට අතහැරින්න දෙන්න එපා. නිකම්ම ජීවිතේට අතහැරින්න දෙන්න එපා. හැම වෙලාවකම පුරුදු කරගන්න ජීවිතේ පුරුද්දක් කරගන්න බුදුරජාණන්සේ අරමුණු කරන්න. කුසලයේ අරමුණු කරන්න. ධර්මයේ අරමුණු කරන්න. ඔන්න ඔය වචන තුන ඔළුවේ තියාගන්න. බුදුරජාණන්සේ අරමුණු කරන්න, කුසලයේ අරමුණු කරන්න. කුසලයේ අරමුණු කරනකොට ඒක සංඝයත් අදාළයි, ධර්මයේ අරමුණු කරන්න. එතකොට බුදුරජාණන්සේ යම් තැනක අපිට අරමුණු වුණොත් ඒ අරමුණු වීම ඇතුලේ ආරම් ඒ කියන අරමුණක් ඇතුලේනේ චිත්තචෛතසික ගලන්නේ. එයා තුල ගලන්නේ පුණ්‍ය ගංගාවක්. ඒතර හැම වෙලාවකම ජීවිතේ පුරුදු වෙන්න සිතුවිලි මාත්‍රයක් බුදුරජාණන් සම්බන්ධ උපද්දවන්න, කුසලයේ සම්බන්ධ උපද්දවන්න, ධර්මයේ සම්බන්ධ උපද්දවන්න. ඒ උපදෝගන තමන්ගේ ජීවිතේ විමසන්න, මට ඇයි මේ ජීවිතේ සෝවාන් වෙන්න බැරි කියලා විමසන්න. එතකොට පොඩි අඩුපාඩු ටිකයි පේන්නේ. මේ අඩුපාඩු දකින්න හැකියාව ලෝකේ කිසිම ආගමික මතවාදයක නැහැ. මේ විදියට තමන්ගේ ජීවිතය තුළ අඩුපාඩු දකින්න හැකියාවක් ලෝකේ කිසිම ආගමක නැහැ. කිසිම ආගමික මතවාදයක නැහැ. කිසිම ඉගැන්වීමක නැහැ. බුද්ධ ශාසනය විතරයි තියෙන. එතකොට ඇයි අපිට අවබෝධය කරා යන්න බැරි? අපිට තියෙනවා මේ අපි අත්දකින ලෝකය සම්බන්ධ ස්ථිරසාර පිළිගැනීමක්. එක නිවන් දකින්න නැති එකයි. තව එකක් තියෙනවා මේ ලෝකෙ සැපසහගතව අරමුණු කරගන්න එක. දෙකයි, සැපසහගතව අරමුණු කරගන්න එක. තුන්වෙනි එක, අපි තුල පවතිනවා තුන්වෙනි කාරණය, අපේ ජීවිතවල පවතිනවා මේ ජීවිතය සම්බන්ධ මමායනයක්. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක, මේ ලෝකය සම්බන්ධ හරිම රසවත් බවකින්, වටිනාකමකින් ලෝකේ පිළිගන්න කමක් අපි තුල පවතිනවා. ඒක තමයි හතරවෙනි එක. පස්වෙනි එක මොකද්ද? මේ ලෝකයේ මත දැවටිලා, ලෝකයට ඇලිලා, ලෝකයට ගැට ගැහිලා අපේ ජීවිතය ගෙවෙනවා. ලෝකයට දැවටිලා, ලෝකයට ඇලිලා, ලෝකයට ගැට ගැහිලා අපේ ජීවිතය ගෙවෙන කමක් තියෙනවා. ඒක තමයි පස්වෙනි එක. හයවෙනි එක, මේ තුන් කාලය එකම ප්‍රවාහයක් හැටියට පිළිගන්නවා. ඒකයි ගිය මාසේවා, ගිය අවුරුද්දේවා, අවුරුදු ගානකට කලින් වෙච්ච ඒවා සම්බන්ධ අදහසක් අපි තුල පවතින්නේ. ඒකයි අවුරුදු ගානකට කලින් වෙච්ච ඒවා ගැන අපි හිතන පතන කමක් තියෙනවා. ඒක සෑහෙන කාලයකට කලින් වෙච්ච එකක්. නමුත් අතහැරලා දාන්න බෑ. ඇයි? මේ ප්‍රවාහය මත, ඒ කියන්නේ මේ තුන් කාලීන ක්‍රියාවලිය මත, මේ ප්‍රවාහය මත එකතු වී සිටින කමක් අපි තුල පවතිනවා. ඔන්න ඔය මේ කියන්නේ ඊයේ සහ අද හෙට කියන මේ තුන් කාලීන අවිච්ඡින්න පැවැත්ම සම්බන්ධ අදහස නිසා පින්වත්නි අපිට මුළු සසරක් පැනවෙනවා. කවුරුවත් හිතන්නේ නැහැ. කවුරුවත් හිතන්නේ නැහැ. එතකොට ඒක තමයි පින්වත්නි එයාගේ හයවෙනි කාරණය. හතවෙනි කාරණේ තමයි ලෝකෙ තදින් ග්‍රහණය කරගෙන ඉන්නවා. තදින් අල්ලගෙන ඉන්නේ. ඒ මෙන්න මේ තත්වයන් මත තමයි අවබෝධය කරා යන්න බැරි. ඇත්තට මේ ජවන ප්‍රඥාව කියලා, දැන් මේකට අපිට තියෙන එකම විසඳුම තමයි ප්‍රඥාවෙන් විමසා බලන එක. වෙන විකල්පයක් නැහැ. ප්‍රඥාව නැත්තම් මොකක්වත් කරන්න බෑ පින්වත්නි. ඔයාලා ඔගොල්ලන්ගේ පූර්ණ අවධිකම තියාගන්න ඕන, සෑහෙන උවමනාවක් තියාගන්න ඕන ප්‍රඥාව ගැන විතරයි. ඉතුරු වටත් වටිනාකම දෙන්න, දානවලට, සීලවලට, අරවට බඩ වටිනාකම් දෙන්න. නමුත් ඔයාලගේ මේ බුද්ධ ශාසනයේ මේ ජීවිතයේ කාට හරි මිනිහෙකුට සෝතාපන්න ඵලයේ පිහිටන්ට ඕනාය වගේ එකක් තියෙනවා නම්, එයා තුළ තියෙන්න ඕන පින්වත් ඉතා විශේෂ දෙයක්, ඉතාම විශේෂ දෙයක් එයා තුළ තියෙන්න ඕන. මොකද්ද ඒ විශේෂ දේ? ඒ විශේෂ දේ තමයි පින්වත්නි එයා තුළ තියෙන්න ඕන ප්‍රඥාව. එතකොට මේ කෙලෙස් සිඳින්ද, කෙලෙස් කපන්ඩ, කෙලෙස් ගලවලා දාන්න, කෙලෙස් ගසලා දාලා නැගිටින්න ඔයාලට තියෙන එකම එක හයියයි, ඒ ප්‍රඥාව. කෙලෙස් අඳුනා ගන්න මානසිකාරේ උදව් කරනවා. කෙලෙස් අඳුන ගන්නိපාය. අකුසලයේ අඳුන ගන්න ඕනනි, අධර්මයේ අඳුන ගන්න ඕනනි, රතිය අරතිය අඳුන ගන්න ඕනනි. ඒ අඳුන ගන්න උදව් කරන හැකියාව තමයි මානසිකාරය. හැබැයි අපිට කෙලෙස් කපන්ට, සිඳින්ට, කෙලෙස් අපේ ජීවිතවලින් අයින් කර ගන්න සිද්ධ වෙන්නේ ප්‍රඥාවෙන්. ඒ නිසා මේ ප්‍රඥාවෙන් විමසා බලන්න බලන්න එයා තුළ මතුවෙන தত্ত্বය ඥාන සම්ප්‍රයුක්තකම. ඒ ආකාරයට ඥාන සම්ප්‍රයුක්ත වීම නිසා තමයි මේ ජීවිතයේදීම චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව ඇසුරු කරගෙන මිදීමක් යා තුළ මතුවෙන්නේ. ඒ මිදීම නිසා තමයි මිදුණු බවට නුවණක් යා තුළ පහළ වෙන්නේ. මිදුණු බවට නුවණක්. ඒකට අපි කියනවා විමුක්ති ඥාන දස්සන කියලා. මිදුණු බවට නුවණක් පහළ වෙනවා. එතකොට මිදුණු බවට නුවණක් පහළ වෙන්නේ මොකක් නිසාද? මිදුණු බවට නුවණක් පහළ වෙන්නේ යා තුළ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කර ගැනීම නිසා. එතකොට චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරගන්නේ ඥානයෙන්. ඥානයට උපකාර කරන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාවට උපකාර කරන්නේ දිට්ඨි සම්පන්නකමයි. ඒ කියන්නේ දිට්ඨි සම්පන්නකම ඕන කියලා මම කිව්වේ. එතකොට දිට්ඨි සම්පන්නකම තිබ්බොත් පොඩි තත්ත්වයක් ඇති සුගතියට යන්න. ඔයාලා කොච්චර පිං කරනවද බලන්නකො. හැබැයි දිට්ඨි සම්පන්නකම තමයි දුර්වල වෙලා තියෙන්නේ. ඒ නිසා පිනක් වුණත් විපාකයට ඉදිරිපත් වෙනකොට ඈලි මෑලිකමකින් තමයි පින ඉදිරිපත් වෙන්නේ. මොකද ඔයගොල්ලන්ගේ දිට්ඨි සම්පන්නකමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දිට්ඨි සම්පන්නකමට උදව් කරන්නේ නුවණින් විමසීම සහ සිහි නුවණ. නුවණින් විමසීම සහ සිහිනුවණට උදව් කරන්නේ ඔබට මේ ධර්මයේ සම්මුඛ වීම. මේ අද දවස මේ වෙලාවේ අපිට මේ වෙලා තියෙනදී මේ බණ ඇහෙන වෙලාවේ අපිට වෙලා තින්නේ මෙන්න මේ අවස්ථාව තමයි. ඕගොල්ලන්ගේ සසරින් ගලවන ඕගොල්ලෝ කවදාවත් හිතනවද මේ මොහොත මගේ සංසාරේ නිමාව සනිටුවන් කරන මොහොත කියලා? මේ ධර්මයේ සම්මුඛ වෙන අවස්ථාව තියෙන්නේ. මේ ධර්මයේ සම්මුඛ වෙන අවස්ථාව කියන්නේ අපිව සසරින් ගලවන තැන පින්වත්නි. පුදුම තරම් ජවයක් තියනවා සංසාරින් ගලවන්න මේ ධර්මයේ සම්මුඛ වෙන තැන. එතකොට මේ ධර්මයේ සම්මුඛ වීම කියන එක ඒක කාලෙකට අහිමි වෙන්න පුළුවන් ওই සංඝයාට එහෙම ගරහණයකින්. ස්වාමීන් වහන්සේලාට ওই ගතු කියනව නේද? ඒකෙන් යාට කාලෙකට අර ධර්මයේ නැවත නැවත සම්මුඛ වෙන්න තියෙන ශක්තියගේ හීන වෙලා යනවා. ඒ නිසා ඔය පින්නතුල කවදාවත් සංඝයාට ගරහන්න එපා. සංඝයාට ගරහන්න එපා. දුසිල්වතාට උනත් ගරහද්දි පරිස්සම් වෙන්න ඕන. දුසිල්වතාට උනත් ගරහනකොට හරි පරිස්සම් වෙන්න ඕන. මොකද එයාගේ දුසිල්වත්කම් පිළිබඳ අපි හරියටම දැකලා නෙමෙයි කියන්නේ, එක්ක කායෙන් හරි අහලා එක මොනවාරි සාක්ෂි ටිකක් මත. එතකොට එහෙම බැලුවත් පින්වත්නි අපට හරියටම හිතාගන්න බෑ එයාගේ දුසිල්වත්කම පිළිබඳ ඔය කියන තත්ත්වයන් අතිශයින්ම සාධාරණ දෙයක් අපි දන්නේ නැහැ. මොකද ලෝකේ ඕනෑ තරම් නිවැරදිකරුවෝ වැරදිකරුවෝ වෙනවා. ඕන තරම් වැරදිකරුවෝ නිවැරදිකරුවෝ වෙනවා. මේ හිතාගන්න බෑ මේ කර්මයේ හැසිරෙන විදිය. කර්මයේ හැසිරෙන විදිය හිතාගන්න බෑ. පරිපුදුමයි. මම ඔබට ලස්සන දෙයක් කියන්නේ. ඒ කියන්නේ පින්වත්නි හරි පරිසං වෙන්න ඕන මේ ජීවිතේ එක මහත්ෙක් යා ඔන්න. එයා පින්වත්නි ඔන්න දැන් ජීවිතාන්තය දක්වා හිරේ. තිර දඬුවා. බොහොම වැදගත් මහත්ෙක්. එතකොට එයා හරි වැදගත් කෙනෙක්. එයාට එහෙම උනේ කොහොමද කියලා අහලා බලද්දී තේරෙනවා. දැන් ඔය මම ටිකක් කලින් නම් බන්ධනාගාරවලට සම්බන්ධයි. මට මේ සිද්ධිය කිව්ව එක සෝනන්සටම බන්ධනාගාරවල මම ඔය දේශනා හිම කරලා තියෙනවා. එතකොට මම ගොලෙන් කතා මන් දාන්නවා සමහර අයගේ. එතකොට මට මේ කතාව මේ ඊයේ පෙරේද සෝනන්සටම කිව්වේ හරි පුදුමයි මේ කර්මය හැසිරෙන විදිය කියලා අපි කතා කරද්දී කිව්වේ මේ ඒ මහත්ය ඇත්තටම මේ හොඳ මහත්ය. එතකොට එයා බොහොම ආරෝහ පරිණාහ දේහයක් තියෙන හොඳ කෙනෙක්. එතනට මේ මට්ටමේ ඉන්න උනේ එයා එක දවසක් මේ ලංකාවට එනකොට ඒ රටේ ඉඳලා ලංකාවට එනකොට එයා ලංකාවට ඇවිල්ලා රටේ ඉඳලා ලංකාවට ඇවිල්ලා මොකක් හරි හේතු සාධක යෙදිලා නේ ඉඳ ඇත්ති. එනකොට කට්ටි ඉන්න ඕලු ගෙදර. ඒ කට්ටිය ගෙදර ඉන්නකොට බැලුවම වට වෙලා පිරිස ඉන්නවලු. ඊට පස්සේ කෝ තම දරුවකෝ කියලා ඇහුවලු. එතකොට ඒ දරුවා අර එළියේ තියෙන වාහනයක් ඇතුළේ ඉන්නවලු. මේ කවුද කට්ටිය කියලා ඇහුවාම හොයලා බලද්දි එයාගේ දරුවා එයාගේ නැන්දම්ම එහෙම එකතු වෙලා වෙන පිරිසකට විකුණන්න යනවලු. දැන් බලන්න මේ මහපොළේ වෙන ඒවා. යම් ආර්ථික පිරිවැයක මොකක් හරි තරහට කරන වැඩක්. සමහර ටික ඇත්ත නැත්තත් ඒක නෙමෙයි වෙන්න පුළුවන්. ඊට පස්සේ අහුවෙන එකෙන් ඊ නැන්දම්මට ගැහුවාම මැරෙන්න කියලා හිතලා නෙමෙයි ගහන්නේ. ඒ මෙයා ඇදගෙන මැරිලම වැටෙනවා. එතකොට මේ මහත්තයා ඔය හොඳ දියුණු රටක ඉඳලා තමයි ලංකාවට එන්නේ. දැන් බලන්න මේ දෛවය අපිට සරදම් කරන විදිය. සමහර විට ඒ නැන්දම්මත් එහෙම නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් එයාට හිතුනේ ඒක වෙන්න පුළුවන්. නමුත් දැන් එයා අමාරු වැටිලා. එතකොට දැන් ජීවිතේ පුරාවට මෙයා ඒ කර්ම විපාකේ ගෙවන්න ඕන. එයා හොඳට අර බිස්නස් ක්ලාස් එකේ ටිකට් එකක් දාගෙන ෆ්ලයිට් එකේ එනකොට එයා කවදාවත් හිතුවද අවසාන ගුවන් ගමන මෙතනින් පස්සේ මගේ ක්ෂේම භූමි, මගේ ස්ථිර වාස භූමිය වෙන්නේ සිරමැදිරියයි කියලා එයා හිතුවේ නෑ. සමහරට කුරා කුඹියෙකුටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. මේ බලන්න පින්නොත් මේ සිත තුළ එන චිත්තාවේග විසින් අපිව අනාථ කරලා අවුල් කරලා හොඳටෝම අවුලකට පටලවලා දාන විදිය. ඉතින් මේ සිත විශ්වාස කරන්නේ කොහොමද? ඉතින් යා කියනවා මං කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. මට හිතා ගන්න බෑ මට මේ මුණියයි කියලා. මට හිතා ගන්න බෑ මේ මුණියයි කියලා. ඉතින් යම් පශ්චත්තාපයක් යාට තියෙන්න පුළුවන්. එතකොට එහෙම බලන්න මිනිසුන්ගේ ඒ කියන්නේ ජීවිත කාලෙම ඊට පස්සේ යාගේ ජීවිතය අවුල් වෙලා ඉවරයි. ධර්මයෙන් හිත හදා ගන්නවා විනා දැන් යාට කරන්න දෙයක් නෑ. ඒ නිසා ඔය පින්නතුල්ලා මෙච්චර කල් විශ්වාස කරපු විදියට ඔය හිත විශ්වාස කරගෙන හිතටම වටිනාකම දීලා හිතම නඩත්තු කරගෙන හිතෙන හිතන විදියට ලෝකේ හොයා හොයා දුවන්න එපා. වයසයි දැන් ඔය අම්මලාගේ ජීවිත ගොඩක් අයගේ. බොහොම මේ මරණය පෙනිපෙනී ඉන්නේ ඔය. බලන්නකෝ වාඩි වුණාම නැගිටින්න බෑ. නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. ඔයාලට ඔහොම තිබ්බ ඇඟවල්ද ඔය? ඔය ඕයින් තේරුම් ගන්න මේ අබෝ අම්මලාගේ ජීවිතයේ තියෙන්නේ මරණේ හෙවණැල්ල වැටිලා ඔය අම්මලාට තියෙන්නේ දැන්. හුස්ම පොඳ යන්න විතරයි තියෙන්නේ. තවත් මොනවද පින්වත්නි මුණුබුරෝ ගැන හිතන්නේ? තවත් කොහෙද දරුවොන්ට කව කව පොව පොව දරුවන් දරුවෝ ගැන හෝදිසි කරගෙන ඉන්න වෙලාවක් තියෙන්නේ කොහෙද? මේ தත්ත්වයේ තේරුම් අරගෙන ඔය අම්මලා හිතන්න ඕන මට ඇයි අවබෝධය කරා යන්න බැරි? එතන අවබෝධය කරා යන්න බැරි හේතු ඔය අම්මලාගේ ජීවිතේ තියෙනවද කියලා දවසට විනාඩි 5ක් විතර වාඩි වෙලා දෙරට සනීපෙට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන බලන්න ඕනේ. එතන අවබෝධය කරා යන්න බැරි හේතු කීයක් තියෙනවද? 7යි. 1ක් ලෝකේ ස්ථිර පිළිගැනීම. 2 මේ ලෝකේ බොහොම සුවපහසු තැනක් කියලා විශ්වාස කරන එක. 3 මේ ලෝකෙ මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් ය කියන අදහස්. 4 එයාගේ ජීවිතයේ තියෙන 4 මේ ලෝකය අතිශයින්ම මිහිරි දෙයක්, ප්‍රශංසා කළ යුතු දෙයක්, මිහිරියාවකින් ප්‍රශංසාවකින් ලෝකෙ පිළිගන්නකම් පිළිගන්නකම්. 5 ලෝකෙට ඇලිලා ගැට ගැහිලා වාසය කරන එක, ලෝකයට හේතු වෙලා වාසය කරන එක, ගැට ගැහිලා තදින් අල්ලගෙන වාසය කරන එක. 5 එක ඊයේ අද හෙට අතීතයේ අනාගතයේ වර්තමානයේ එකම ප්‍රවාහයක් ඇඩියට පිළිගන්න එක. 7 පින්වත්නි ආයාසයකින් ලෝකෙ දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න එක, තදින් අල්ලගෙන ඉන්න. එතකොට ස්ථිරසාර පිළිගැනීම එක, ලෝකේ සැපසහගතව පිළිගැනීම 2, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ය කියලා හිතන එක 3, ලෝකේ මිහිරි තැනක්, ලෝකේ රසවත් තැනක් කියලා, මේ අපි අත්දකින ලෝකේ මිහිරි තැනක් රසවත් තැනක් කියලා හිතන එක. ඊළඟට ලෝකය ලෝකයේ මත මේ පින්වත්නි ඒ ශ්‍රාවකයා ඇලිල වාසය කරන එක පහ හයවෙනි එක අතීතය අනාගතයේ වර්තමානයේ කියන තුන් කාල එකම ප්‍රවාහයක් හැටියට පිළිගන්න එක හත්වෙනි එක ලෝකේ දැඩිව අල්ලගෙන ඉන්න ඕන මම ලෝකෙ මට මුණ ගැහිච්ච වටික මම දැඩිව අල්ලගෙන ඉන්න ඕන කියලා හිතන එක මේ මොහොතේ ඔන්න ඔය ටිකෙන් තමයි මුළු සසරම හැදිලා තියෙන්නේ ඔය මානසික ගතිය නිසා තමයි ඔය බොහෝ දෙනෙක්ගේ හිත අවබෝධයේ පැත්තට හැරෙන්නේ නැත්තේ ඔයාලා වංකාය නෙමෙයි ඔගොලු මායාකාරියයි නෙමෙයි ඔගොලු ධර්මීසරා ප්‍රෝඩාකාරියයි නෙමෙයි නමුත් මෙන්න මේ තත්ත්වයන් නිසා ඔබට ධර්මය ස්පර්ශ කරගන්න බැරි වෙලා තියෙනවා මේ තත්ත්වයෙන් ඕගොල්ලෝ නිදහස් වෙන්නේ මේ තත්ත්වයෙන් ඔය පින්නතුල්ලාගේ ජීවිතේ නිදහස් වෙන්නේ ප්‍රඥාවෙන් මේ වැඩේ කළොත් විතරයි. එතකොට ප්‍රඥාවෙන් හැදෙන්නේ මොකද්ද? ඥාණය. ඥාණයෙන් හැදෙන්නේ මොකද්ද? චිත්ත විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි සාක්ෂාත් කරගෙන යම් මේ වෙලාවේ වාසය කරනකම. ඒකෙන් ප්‍රතිලාභය මොකද්ද? චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පදනම් කරගෙන වාසය කරනකොට එයා තුළ පින්වත්නි විමුක්ති ඥාන දර්ශනයක් උපදිනවා. විමුක්ති ඥාන දර්ශනයෙන් තමයි යා සම්පූර්ණයෙන්ම සසර කෙලවර කරන්නේ. ඒකෙන් තමයි යාගේ සසර දුක සම්පූර්ණයෙන්ම නිමා වෙන්නේ. එයාගේ සම්පූර්ණයෙන් සසර දුක නිමා වෙනවා. සම්පූර්ණයෙන්ම හරි භාගයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම සසර දුක නිමා වෙනවා. පොඩ්ඩක් නෙමෙයි. එතකොට දැන් මෙන්න මේ වෙනුවෙන් අපි කරන දේ තමයි ප්‍රඥාව හදන එක. අර ලෝකේ ස්ථිරසාර පිළිගැනීමට එරෙහිව තමයි ජවන ප්‍රඥාව හදන්නේ. ලෝකේ තියෙනවා ජවන ප්‍රඥාව. ජවන ප්‍රඥාව කියන්නේ වහා දුවන ප්‍රඥාව. අපිට එහෙම වහා වැටෙන ප්‍රඥාවක් නැහැනේ. අපිට පින්වත් සෑහෙන කල් යනවා පොඩ්ඩක් වැටහින්ද. එතකොට වහා වැටහෙන වහා දුවන ප්‍රඥාව කියන එකට අපි කියන්නේ මොකද්ද? ජවන පඤ්ඤා. ජවන පඤ්ඤා. එතකොට මේ ජවන ප්‍රඥාව හදන්න ඔය පින්නතුලා කරන්න ඕන මොකද්ද? අනිත්‍යයි කියලා හැමදාම බලන්න ඕන. ජවන ප්‍රඥාව මෝරන්නේ මොකෙන්ද? අනිත්‍යයි කියලා බලන්න ඕන. ඒ අනිත්‍යයි කියලා බලන්න බලන්න මොකද වෙන්නේ? අර ස්ථිරසාර අදහස කඩාවැටෙන්නේ නැද්ද? කඩාවැටවන්න සසර දුක ඉවර වෙන්න පටන් ගන්න තැන. එතනයි සසර දුක ඉවර වෙන තැන. තව ප්‍රඥාවක් තියෙනවා නිබ්බේධික පඤ්ඤා. මොකද ඒ ප්‍රඥාවට කියන්නේ? නිබ්බේධික පඤ්ඤා. ඉතින් නිබ්බේධික පඤ්ඤාවෙන් කරන්නේ සංස්කාර ගැන කලකිරවනවා. ඒ කියන්නේ දැන් ඔයාලට ඒ සංසාර ගැන කලකිරෙනකොට නිබ්බේධික පඤ්ඤායකට කියන්නේ. ඒ නිබ්බේධික ප්‍රඥාව හැදෙනකොට උගලු හරීම සැප තැනක් මේක කියලා හිත පිළිගත්තකමක් තියෙන සසරට අදාළව. අන්නේ සසරට අදාළ ගතිය ඔයාලා තුල කඩාගෙන වැටෙනවා. ඔයාලා තුල කඩාගෙන වැටෙනවා. තව ප්‍රඥාවක් තියෙනවා මහා පඤ්ඤා. ඒකට කියන්නේ මහා පඤ්ඤා. ඒ මහා ප්‍රඥාවෙන් කරන්නේ පින්වත්නි එයාගේ ජීවිතය තුළ ප්‍රඥාව උකාක් පැතිරෙන්න පටන් ගන්නවා හිතේ. දැන් අපිට පැතිරිලා නැති නිසා තමයි ධර්මශාලාවේ බණ අහනකොට ඇති වෙන සංසිඳීම ඔයාලට එළියේ නැහනේ. පොය දවසක ආරාම සංකීර්ණී ගත කරනකොට ඇති වෙන සංසිඳීම ඔයාලට gedara darumallo ekiddi තියෙනවද? නැහනේ. ඇයි? පැතිරුණු ප්‍රඥාවක් නැහැ. ඒ පැතිරුණු ප්‍රඥාවට ධර්මී තෝරන්නේ මහා පඤ්ඤා කියලා. මහා පඤ්ඤා. ඒ මහා ප්‍රඥාවක් එනකොට පැතිරුණු ප්‍රඥාවක් තියෙනකොට එයා පිළිගන්නේ නැහැ මට පාලනය කරන්න පුළුවන් තැනක් මේක කියලා. අනිත් මට පාලනය කරන්න පුළුවන් කියන තැන කියන මට පාලනය කරන්න පුළුවන් කියන අදහස සසරට අදාළ තුන්වෙනි දැක්ම තුන්වෙනි සංසාරයට අදාළ තුන්වෙනි කතාව. මට පාලනය කරන්න පුළුවන් කියන අදහස අර පැතිරුණු ප්‍රඥාවකින් වාසය කරනකොට එයා ලෝකයේ තුල අර ඒ පිළිගැනීම එයා තුල කඩාගෙන වැටෙනවා. තව ප්‍රඥාවක් තියෙනවා තික්ක පඤ්ඤා. ඒකට කියන්නේ තියුණු ප්‍රඥාවක් එනවා. තික්ක පඤ්ඤා කියන්නේ තියුණු ප්‍රඥාවක්. හරි තියුණුයි. දැන් දෙයක් තියුණු නම් නේද පහසුවෙන් කපන්න පුළුවන්. දැන් පිහිය හොඳට මුවහත තියුණු නම් පහසුවෙන් කපන්න පුළුවන්. මහන්සි නෑ. තික්ක පඤ්ඤා කියලා කියන්නේ මේ අපහසුවක් නැතුව කෙලෙස් සිඳින්න පුළුවන්. දැන් සමහර කෙලෙස් තිනෝ හරි අපහසුයි අපට සිඳින්න. කොච්චර දේවල් කළත් අමාරුයි. මේ තික්ක පඤ්ඤා තියුණු ප්‍රඥාවක් එයා තුළ ඇති වෙන්නේ එයා හැම වෙලාවකම ලෝකේ විමසන්න ඕන. මේ ලෝකේ කියන්නේ කලකිරිය යුතු තැනක් කලකිරිය යුතු තැනක් කියලා බලන්න ඕන. ඒකින් තමයි අර තියුණු වෙන්නේ. ප්‍රඥාව තියුණු වෙන්නේ ඔයාලා තුල ප්‍රඥාවක් නැ නෙමෙයි, ඒ තියෙන ප්‍රඥාව තියුණු නැ. ඒ තමා තුල තියෙන ප්‍රඥාව තියුණු වෙන්නේ. දැන් මෝහත හිටින්න මිනිහෙක් කරන්නේ මොකද්ද? ඒක බිය දෙපැත්තට පෙරල පෙරල ගාන එකනේ කරන්නේ. එතකොට මේ පෙරල පෙරල ගාන්න තමයි ප්‍රඥාව මෝහත හිටින්නේ. මේ මෝහත හිටින එකට අපි කියන ඒ වගේ එකක් තමයි තික්ක පඤ්ඤා. තීක්ෂණ ප්‍රඥාව හරීම තියුණුයි. ඒ තියුණු ප්‍රඥාවක් එන්නේ ඔයාලා හැම වෙලාවකම ලෝකේ දිහා බලන්න ඕන කලකිරිය යුතු ආකාරයට. ඒකෙන් තමයි තියුණු ප්‍රඥාව මෝරන්නේ. ලෝකෙ තදින් තුරුල් කරගන්න ඕන ආකාරයට බලන්න බලන්න ප්‍රඥාව මොට වෙලා යනවා. මොට වෙච්ච දෙයකින් මොනවද කපන්න පුළුවන්? කිහෙල් ගහක්වත් කපා ගන්න බෑ. ඒ කියන්නේ අරටුවක් නැති දෙයක්වත් සිඳින්න බෑ මුවහත නැත්තම්. අපි මේ සිඳින්න යන්නේ කල්ප කාලාන්තරයක් හැදිච්ච මුදුන් මුල කාලයක් තිස්සේ මේ මහ පොළොවට බැහැගත් මහ විශාල සංසාරයේ අනමරත රුක්ෂයක්. මුවහත නැත්තම් කෙහෙල් ගහක්වත් කපන්න බැරි නම් කල්ප ගානක් තිස්සේ මේ පසේ ඕජාව අරගත් රුක්ෂයක අරටුව සිඳින්නේ කොහොමද පින්වත්? ඔය තියෙන මෝඩ ප්‍රඥාවෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ බුද්ධ ශාසනයේ තියෙන තික්ක පඤ්ඤම් පරිපූර්ණෙන්ති. තීක්ෂණ ප්‍රඥාවක් තියුණු ප්‍රඥාවක් ඕන. තියුණු වෙන්න තමයි මෝහත ඕනම දෙයක් සිඳින්න පුළුවන්. ඒ එතකොට තියුණු ප්‍රඥාව ඇති වෙන්නේ කොමකින්ද? හැම වෙලාවකම මේ සංස්කාර ලෝකය ගැන කලකිරිය යුතුයි නේද කලකිරිය යුතුයි නේද කියලා විමසන්න ඕන. හැමදාමත් කලකිරුණු ස්වභාවයෙන් විමසන්න ඕන. එපා වෙන්නේ නැහැ. හැමදාමත් ජීවිතේ කලකිරුණු ස්වභාවයෙන් විමසන්න ඕන. ඒ කලකිරුණු ස්වභාවයෙන් විමසනකොට වේපුල්ල පඤ්ඤා, තව එකක් තමයි විපුල ප්‍රඥාවක්. විපුල ප්‍රඥාව කියන එකේ තේරුම මොකද්ද? වැඩුණු ප්‍රඥාවක්. ඒ වර්ධනය වෙලා. ඒ වැඩුණු ප්‍රඥාවක ස්වභාවය තමයි වර්ධනය වුණාම නසන්න බෑ ඒක. ප්‍රඥාව මැරින්නේ නැහැ. දෙයක් වර්ධනය වුණාම නසන්න බෑනේ. යමක් වර්ධනය වෙනවා නසන්න බෑ. වර්ධනයක් නැත්තම් නොමීරුණා නසන්න පුළුවන්. එතකොට මේ වේපුල්ල ප්‍රඥා කියලා කියන්නේ වැඩුණු ප්‍රඥාවක් කියන එක. ඒක වැඩිලා ඉවරයි. ඒකයි කිසිම කෙලෙසකින් නසන්න බෑ. ඒ වැඩුණු ප්‍රඥාවක් බවට ඔබ එසවෙන්නේ පින්වත්නි, ලෝකය නොඇලිය යුතු තැනක් නොඇලිය යුතු තැනක් කියලා දකින්න පුරුදු වෙන්න ඕනේ. හැම වෙලාවකම ඇලෙන්න හේතු යෙදෙනකොට කරුණාකරල එතනින් සිත මුදව ගන්න. එතකොටයි ප්‍රඥාව වැඩෙන්නේ. තව ප්‍රඥාවක් තියෙනවා, ගම්බීර පඤ්ඤා. ගම්බීර පඤ්ඤා ගැඹුරු ප්‍රඥාව. ඒක හරි ගැඹුරුයි. ඒතර ගැඹුරු තැන හරි සසලයි නේද? හොඳට ගැඹුරු මුහුද බලන්න. රළ නගින්නේ ගැඹුරු මුහුදේ. එතකොට ඒ ගැඹුරු ගම්බීර පඤ්ඤා කියලා කියන්නේ ගැඹුරු බව උපදින්නේ අර ඊයේ සහ අද හෙට අතර අන්තර් සම්බන්ධය දකින්න නැතුව මේ මොහොතට විතරයි කියලා බලන්න පුරුදු වෙනවා. මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ගම්බීර පඤ්ඤා ගැඹුරු ප්‍රඥාවක් ඇතුනේ. ගැඹුරු වුණාට පස්සේ රළ නගින්නේ නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ කුමන මනාපෝ අමනාප කොයි අත්දැකීමක් ආවත් එයාගේ හිත සසල වෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ. ඊළඟට තව ප්‍රඥාවක් තියෙනවා, අසමන්ත පඤ්ඤා. අසමන්ත පඤ්ඤා කියලා කියන්නේ සියල්ල ශුන්්‍යතාවයකින් පේන්නේ, හිස් බවකින් පේන්නේ. හිස් බවකින් පේන්නේ. එතකොට යමක් හිස් බවකින් පෙනුනොත් හිස් දේවල් එක්ක, හිස් මිනිස්සු එක්ක, හිස් තත්ත්වයන් එක්ක අපි එකතු වෙන්න කැමති නැහැ. හිස් දේවල් අපි අතහැරලා තානවා. එහෙනම් මේ හිස් බව දකිමින් අතහැරලා දැමීමෙන් තමයි අසාමන්ත පඤ්ඤා කියන එක ඇති වෙන්නේ. ඔන්න ඔය විදිහට ප්‍රඥාව හැදුවොත් ඒකෙන් ඥානය හැදෙනවා. ඥානය හැදුනොත් චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරනවා. ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කළොත් මේ ජීවිතයේදීම ඔයාලා උතුම් සෝතාපන්න ඵලයේ පිහිටනවා. ඒ බඳු සෝතාපන්න ඵලයේ පිහිටන්ට මේ පිනතුන්ට මේ දේශනාව උපකාර වේවා. දායකත්වය දයාවති මැණිකේ මහත්මිය, ප්‍රේමාවති මහත්මිය ඇතුළු පිනතුන් දරා තිබෙනවා. ඒ පිනතුන්ට මේ දේශනාමේ කුසල් හේතු උපකාර වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. මේ ගෝර සසරෙන් අත මිදීමට මේ කුසල් හේතුපකාර වේවා. ප්‍රථමයෙන්ම දේශකයන් වහන්සේ විච අපටයි ආශිර්වාද කොට තිබෙන්නේ. ඒ වෙනුවෙන්ද මේ මව්වරුන්ට අපි ආශිර්වාද කරනවා. අපගේ දෙමව්පියන්ට ද ආශිර්වාද කොට තිබෙනවා. අපගේ ගුරු ස්වාමින් වහන්සේලාට ද ආශිර්වාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන් දයාවති මැණිකේ මහත්මියටත්, ප්‍රේමාවති මහත්මිය ප්‍රදාන පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. රත්නපුර ශ්‍රීපාද මාවතේ පළමු පටුමගේ විසූටියේ පොඩි මහත්මයා ඒ මහත්මාට පරලෝසපත් වී ජූනි මාසේ 29 වන දිනට වසර 10ක් සම්පූර්ණ වීම හේතුවෙන් එතුමාට අනුමෝදන් කිරීමටත්, දයාවති මහත්මිය, ප්‍රේමාවති මහත්මිය ඇතුළු පිනතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කිරීම විතරයි මේ පත්‍රයේ සිහි කරලා තිබෙන්නේ. එහි මෙහි පත්‍රයේ වැඩි හරියක් තියෙන අපට ආශිර්වාද කරපු වාක්‍ය. ඒ නිසා මේ පිනතුන්ට ආශිර්වාද කරනවා. බොහොම ඉක්මනින් මේ සංසාර ගමන කෙලවර කරලා මේ මව්වරුන්ට මේ මහ විශාල දුකෙන් මිදෙන්න ජවයක් වේවා මේ දේශනාව. මේ මහා විශාල දුක්ඛ ස්කන්ධේ බිම තියන්න පුළුවන් හයියක් මේ දේශනාවෙන් ලැබෙයි. ඔය මව්වරුන්ගේ ජීවිත ආත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. සුවසේම නිවන් මඟ වැඩේවායි මා ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද, මේ දායකත්වයේ දරූ පින්නතුන්ගේ පින්වත් දරුවන්ටද, පවුල්වල සියලු දෙනාටමද සුවසේම නිවන් මඟ වැඩේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.